Garo Janaka Vakumara Mantri Tuma. Ujumara Vinari Datura Tino.
Garo Katanaika Tumani. Tirasara Sangardhane Pilibanda Me Patang Kedum Patata Katakan Labhima Gana Satutu Wenawa. Garo Emathumani Ape Rate Sangardhane Karanawa Wagema E Gana Pasu Viparamak Karala Katayutu Karana Godak Adui.
Edward Gunasekar Mathuma Mula Asena Paminiya.
Katha karagena yan.
Garu Sabhapathumani Godak Sangvardhana Katayutu Karat Ira Passe Ewa Gana Pasu Viparamak Nathi Unahama Eden Balaporuth Wena Phala Proyojane Labenawada Kiyala Soyala Balanne Ne. Api Vellak Hadanawa E Vellen Haduwata Passe Proyojane Gannawada Kiyala Balanne Ne. E Wage Weda Kota Katayutu Rasayak Karala Tiyenawa. Api Eda Hadapu Mahamarga Wala අද බැලුවාම කාණු වල පස් තියෙනවා මේක ගොඩ දාන්නේ නැහැ. කන්දක් කඩා වැන්නාම පිළිමයක් හොදන්නේ නැහැ. දැන් මේ පහුගිය කාලේ ගං අතුර නායෑම් වලින් කඳු කඩා වැල්ලා ප්‍රශ්න ඇති වුණා. ඊයේ පෙරේද ආයෙ වහිනකොට ආයෙව තව ටිකක් කඩා වැටෙනවා. ලෝකේ ගොඩක් රටවල් වල අධිවේගී මාර්ග පාරවල් හදනකොට ඒ තැන් වලට අවශ්‍ය කරන පිළිමයක් යොදනවා. දැන් අපේ එහෙම තැන් ඇති වුණාට පස්සේවත් ඒකට පිළියමක් හොදන්නේ නැහැ. අහුවාම කියනවා මේක සැලසුමක් හදාගෙන යනවා කියලා. දැන් මාස 4ක් වෙනවා පහුගිය ගං අතුර ගල්ලා අපේ ප්‍රදේශයේ ඒ තැන් වලට අවශ්‍ය කරන කොහෙවත් පිළියමක් හොදලා නැහැ. අපි තිරසාර සංවර්ධනය ගැන කතා කරනකොට අපේ රටේ ජනතාව දැන් කාලක ඉඳලා එක සංවර්ධනයෙන් වෙච්ච දෙයකින් එහෙම නැත්නම් යම්කිසි මේ කාලගුණේ වෙච්ච විපරාසයෙන් වෙච්ච දේවල් වලින් අද මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් නැතුව පාසල් වල පිටිනවල කූඩ අරන් ගහගෙන ඉන්නවා මාස ගාණක් ගියාම ඒකල උද්ඝෝෂණයක් කරනකම් බලා ඉන්න ආයේ ගැන වැඩ පිළිවෙලක් හදන්න අඩුම ගානේ හරි තැනක් වෙන නිවාසයක් හදලා දෙන්නේ නැහැ අපි දැක්ක 2003 ගං අතුරෙන් නායගේ මිනිසුන්ට හදපු ගෙවල් අලුතෙන් හදපු දීපු තැන් වල මේ අවුරුද්දේ නාය යනවා. ඒකට සොයා බැලීමක් නැතුව වැඩ කටයුතු කරන එකේ ඵල විපාක තමයි අපට ඒකෙන් හරියටම පේන්නේ. අපේ රාජ්‍ය පරිපාලන ඇමතුමා අද ගිහින් තිබුණ රත්නපුරේ මේ ගැන සාකච්ඡාවක් කරන්න. වජිර අබේවර්ධන ඇමතුමා. සොදේශකටු එමෙතුමා එතුමා ගං අතුර ගලලා බැස්සට පස්සේ ආපහු මේ වගේ ගං අතුර ගලන්න නැතු වෙන්න වැඩපිළිවෙලක් 1960 ගණන් වල තිබුණා කියලා ඒක ක්‍රියාවට නංවනවා කියලා කළු ගඟට ව්‍යාකෘතියක් වලව ගඟට තව ව්‍යාකෘතියක් ඒ වගේම ගාල්ල පැත්තෙන් යන්නේ නිල්වලා ඒ වගේම කැලණි ගඟට මේවා ක්‍රියාවට නංවනවා කියනවා ගරු එමෙතුමනි මේවා පරිසර හිතකාමී විදියට මේවා ක්‍රියාවට නංවන්න ඕනේ මොනා කරත් මේ රටේ යම්කිසි ප්‍රශ්නයක් එනවා කොට ඒ ප්‍රශ්නෙට අපි උත්තරයක් හොයාගෙන ඒක අවම කරගෙන සංවර්ධනය කරන්න ඕනේ දැන් අධිවේගී මාර්ගයට දැනුත් කියනවා මේක කණු උඩ හදන්න පුළුවන් කියලා පුළුවන් අපි කොට්ටාවේ ඉඳලා හදපු අධිවේගී මාර්ගයේ කඩුවෙල් දක්වා ඒක කෝටි ගාණක් වැය කළා අපි ඒක හැදුවේ කණු උඩ හැබැයි කෝටි ගාණක් වැය කරන්න වුණා අපේ රටට දරන්න බැරි පිරිවැයක් ඒ වෙනුවෙන් දරන්න වෙනවා අපි කිලෝමීටර් 100ක් හදනකොට ගාල්ලට මේක ඒ විදිහට හැදුවා නම් එදා හිටපු විපක්ෂය කියයි මේ රටේ කොච්චර මුදලක් ගියාද මේ කිලෝමීටරයක් හදන්න කියලා අර කඩුවෙල පැත්තට අධිවේගී මාර්ගය හදන එක ගැන කියලා ගමේ පාරවල් කීයක් හදන සල්ලිද කියලා එදා කිව්වා සා අපේ රටට දරන්න පුළුවන් ප්‍රමාණය කටයුතු කරන්න ඕනේ. හැබැයි කරපු දේ අගය කරනවා වෙනුවට කියන්නේ ඒක වැරද්ද කියනවා. එහෙන් දැන් මේ නුවර අධිවේගී මාර්ගය හදන්න හදනවා. රත්නපුර අධිවේගී මාර්ගය හදන්න. මේ ඔක්කොම පුළුවන් නම් එහෙම කණු උඩම හදන්න හොඳයි. හැබැයි එහෙම පුළුවන් කමක් නැහැ. අපි කියන්නේ ඒවා පුළුවන් තරම් අවම කරගෙන පරිසර හිතකාමී විදිහට මේ කටයුතු කරන්න. ගරු ඇමතුමනි, මගේ ප්‍රදේශයේ මේ අනිත් පළාත්වල වගේ අලි නෑ. ඉන්නේ දෙන්නයි. සිංහරාජ කැලේට අලි දෙන්නයි. තව ඔය අලි අඩුයි. මොකද ඔබතුමා දන්නවා කලවහන මැතිවරණ කොට්ටාසේ කොහොමත් අනිත් අලිත් අඩුයි. මම 71%ක් විතර ගන්නවා. කකුල් දෙක ඒගොල්ලෝ අඩුයි. ඒකයි මම 71%ක් මං ගන්න නිසා අනිත් පැත්ත ඔක්කොටම ඉන්නේ ඉතුරු 29 තමයි. එසහ මම ඔබතුමාට කියනවා, සුමේද ඇමතුමියට මම එකපාරක් කතා කරා දැන් අවුරුද්දට ඉස්සෙල්ලා. ඒ අලි දෙන්නන් එකෙක් ඇහිලා ගහලා එක්කෙනෙක් මැරුණා. මැරුණා මිනිස්සු පාරට ඇහිලා උද්ඝෝෂණයක් කරා. මම ඇමතුමියට කතා කරලා කිව්වා මේකට විසඳුමක් කරලා දෙන්න කියලා. 11 වෙනියා මැරුණේ. එවලේ
අලි දෙන්න ඉතරයි ඉන්නේ කියලා. ඒ වෙලාවේ
ගරු ඇමතුමා, ඒ දැන් අවුරුදු 10කට ඉතර ඉස්සෙල්ලා
එක්කෝ අලි දෙන්නට කොලර දාලා අලි දැන් කඳුරට ගිහිල්ලා කමට එද්දි කියන්න කොලර දාලා අපි ඒතර එයා එනවනේ ආයේ ගම්පැත්තට සද්දය ඇහිලා ඒ සිග්නල් වලින් කරන ක්‍රමක පුළුවන්. ඒ දෙන්න ඉතරයි එහාට ඉන්නගෙන ආවේනිකව එන අපිට පුළුවන් ක්‍රමය ඔබතුමාල සහාය වෙන්න. ඒ කන්දේ ඉඳලා කන්දේ බෑ අපිට කරන්න. එක ට්‍රැංකුල අපි ට්‍රැංකුලයිස් කරන ගියොත් කන්දේ මැරිලා මැරෙනවා. ඒ නිසා ඒ කාලියක් මැරුණ දළ ඇතා මැරුණා දන්නවනේ. ඒක නිසා අපිට ඒ විදිහට කැමතිනා එහෙම කරන්න පුළුවන්. නැත්නම් අලි දෙන්න අපිට පල්ලේ ගමට ආපහු ගියොත් අල්ල ගිලින දාන්න පුළුවන්. දෙක විකල්ප දෙකක් තියෙනවා.
ඔව් ඇමතුමා, දැන් එවලේ අලියා ගිනිනවා කියලා ඇමතුමිය කිව්වහම මිනිස්සු උද්ඝෝෂණය අතහැරලා ගියා. ඊට පස්සේ මම ඇහුවා වනජීවියකේ කට්ටිය මොකද කියලා. සල්ලි නැකෝ අලිය අල්ලන්න. ඊට පස්සේ ඇමතුමා
අමාරුයි ලිඛිතව දෙන්න.
ඇමතුමා මම
කතාව බොරුවක්.
ඇමතුමා
මට නම් වශයෙන් දෙන්න.
දෙන්නම්. ඇමතුමා මගේ කතාව ඔක්කොම අහලා ඉවරනට පස්සේ ඔබතුමා උත්තරය දුන්නා නම් හරි මම කියාගෙන යන එක. ඊගාවට පස්සේ ආයේ දෙන්නෙක් ගහලා මරුණා. එක පවුලේ දරුවෝ 5 දෙනයි. ලොකු දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ඇරලා එනකොට තාත්තාව දරුවා එක්ක යන්න. ඒ එක්කෙන් එනකොට දරුවා යන්තම් කැලේට තල්ලු කරා. හැබැයි තාත්තට ගහලා මරුණා. ඒක බලන්ඩාව තව එක්කෙනෙක් එයාත් ගහලා බලුවා. එයාට දරුවෝ 3 දෙනයි. ඒ දෙන්න මැරුණාට පස්සේ වනජීවි කාර්යාලයේ ඉන්න අයට ගමට යන්න බැරි වුණා. ගමේ මිනිස්සු කෝ අලින්ට ගහන අර අලි වෙඩි අපිට දුන්නේ නැහැ. කිසි කෙනෙකුට යන්න බැරි වුණාම අපි ගිහිල්ලා කිව්වා මේ ප්‍රශ්නේ විසඳන්න අපි කතා කරලා විසඳන්නම්. ඒක නිසා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා මේක විසඳන්න ඕනේ කියලා. ඊට පස්සේ එමුතුමා ඒ අය ගමේ මිනිස්සු ආපහු මරණය අස් කළා. මේකට විසඳුමක් ඉල්ලුවා. විසඳුමක් ඉල්ලුවාම අලි දෙන්නයි ඉන්නේ. මේ දෙන්න ගිනියන්න කියලා පාරේ උද්ඝෝෂණයක් කරා. වනජීවි දෙපාර්තමේන්තුවෙන් පොලිසියට පැක්ෂයක් ඇරි අපි මේ අලි දෙන්න ගිනිනවා කියලා. අධ්‍යක්ෂකතුමා ඒ පැක්ෂක එවලා තිබුණේ. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් ගිහිලා සාකච්ඡාවක් තිබ්බා. අපි මාසයක් ඇතුළත වැඩපිළිවෙලක් හදලා ඊගාවට මේ අලි දෙන්න ගිනියන්න වැඩපිළිවෙලක් හදනකොට මිනිස්සු ගියා. ඇමතුමා කරේ මොකද අලි දෙන්න ගිනිච්ච එකද? පාරේ උද්ඝෝෂණය කරපු ගමේ ඉස්කෝලේ විදුහල්පත්තුමියයි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමයි ගමේ සුවච්ඡා සංවිධානවල කට්ටිය 11 දෙනෙක් ගිහිලා පොලිසියෙන් රිමන්ඩ් කරලා හිටන් උසාවි දැම්මා. අලියා ගිනියනවනට ගමේ මිනිස්සු ටික ගිහිලා කූඩුවේ දැම්මා. කූඩුවේ දාන එක තමයි ඔබතුමාලගේ ආණ්ඩුවෙන් කරේ. ඒක අලියා ගහලා මිනිස්සු මැරෙනකොට මිනිස්සු අයලා උද්ඝෝෂණය කරන අලි දෙන්න ගිනියන්න විකල්පයක් හදන්න කියලා. විකල්පේ කරේ ගමේ මිනිස්සු ගිහිලා කූඩුවට දාන එක. මන් තමුන්නාසලා ඔක්කොම ගිහින් කූඩුවට දාලා තියන්න. එතකොට අලියා කූඩුවේ දානව වෙනකොට මිනිස්සු කූඩුවේ දාලා හිටන් හිර කරාම අලියා විල ගහන එකක් නැහැ. මේකද ඔබතුමාලගේ වැඩේ? ඊට පස්සේ සම්බන්ධීකරණ කමිටුවේදී මං ඇහුවා දැන් ඕගොල්ලෝ පොරොන්දුච්ච දේ කරන්න කියලා. සම්බන්ධීකරණ කමිටුවට කලවානේ ආපු නිලධාරියා කිව්වා ඇමතිතුමා කියලා තියෙනවා පත්තරේ අල්ලි කොහොමද ගිනියන්නේ නැහැ කියලා. මං ඒක ඇමතිතුමෙන් අහන්නම් කියලා කිව්වා. ඊට පස්සේ එයාගෙන් ඇහුවා මං ආව දැන් සල්ලි තියෙනවද? දැන් සල්ලි තියෙනවා. ඉහලින් අපට නියෝගයක් එනකන් අලියා අල්ලන්න බෑ. ඇමතිතුමා පත්තරේට කියලා තියෙනවා කියලා.
කියලා වාර්තා දෙන්න කියනවා. එයා දැන් ඉඳලා ඔක්කොමත් එක්ක මම ඒකේ අර මම කියපු එකයි කිවෙච්චරයි.
මම නෑ ඔබතුමාට මම ඒකට එකඟයි. එකඟයි. ඒ අලි දෙන්න ඇමතිතුමා අලි දෙන්න ගිනියන්නම් බැරි කමක් තියෙනවා නම්. ඔව්. ඒක හරි. මන් දන්නවද?
කන්ද උඩ දැල්ලුවොත් එම එහාට වාහනයක් ගෙනියන්න බෑ පාරක් අයින් කරගෙන අල්ලන්න ඒකත් පිළිගන්නවා එමෙතුම මේක ගෙනියන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අර ඔබතුමා කියන ක්‍රමය හරි කරලා දෙන්න
උඩු අපි දානව හොරොපතනවා වගේ අලිගාලක් අක්කර 3000 5000 ගෙදර ඒ වගේ දරුණු අලි ටික ඉල්ල දාන ඉතරයි හැබැයි හිල හොඳ අලි දාන්නේ නැහැ ඒ වහල් කඳුර ගන්න අපිට බෑ මිනී මරණ අලියෙක් ඉන්නවා නම් ගමඩ කරදරයක් කරන අලියෙක් ඉතරයි අපිට ඒ සතගේ අයිතිවාසිකම් බලන්නවා
නෑ
අර මොනවා අයිතිවාසිකම්
අමතුමාට තියෙනවා
අමතුමා
විසඳා ගන්න
එපා අමතුමා
ඔබතුමාට
අපි මන්ත්‍රීතුමා මේ අලි දෙන්නක
මන්ත්‍රීතුමා අමතුමාට විනාඩි 25ක තියෙනවා පිළිතුරු කතාව එතෙන්දී එතුමා ඔක්කොම කියාවි ඔබතුමායි කතා කරගෙන යන්නේ
අමතුමා මම කියන්නේ එහෙම නැත්නම් මිනිස්සෙක් මේ සත්තු දෙන්න ඝාතනය කරොත් ඒක ලොකු අපරාධයක්. ඒ වගේ ලොකු සතෙක් මම හිතන ලංකාවේ ඉන්න ලොකුම අලියා තමයි එහෙ ඉන්නේ. ගොඩක් උසයි ලොකු සතෙක්. ඉතින් අපරාධයක්. කාරු හරි වෙඩි තියලා මැරුවොත් එහෙම මොකද හැමදාම මිනිස්සු ඉවසන්නේ නැහැ. අපි එදා ගිය වෙලේ කිව්වා ඉවසීමේ සීමාවක් තියෙනවා. අපේ ගමේ මෙච්චර මැරුණා. හැබැයි අලියට වඩා අපේ ලොකුයි මේ මිනිස්සු. දැන් අර 5 දෙනෙක්ගේ පවුලට මොකද වුනේ? ඒ මනුස්සයා කිව්වේ මට මේ දරුවෝ 5 දෙනෙක් එක්ක කොහොමද ජීවත් වෙන්නේ කියලා. හැබැයි සත්තුන්ට අපි ආදරෙයි. ඔබතුමා ගොඩක් සත්තුන්ට ආදරේ මම දන්නවා. ඔබතුමා හොඳ ඇමතිවරේ. ඒක නිසා ඔබතුමාන් ඉල්ලන්නේ සත්තුන්ට හිංසාවක් නොවන ආකාරයෙන්ට හැබැයි මිනිස් ජීවිත රකින්න ඔබතුමා මැදිහත් වෙලා කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම සිංහරාජේ අපේ ලෝක උරුමයක් මේ සිංහරාජේට ඔබතුමා මම මෙහෙට ඉස්සෙල්ලා එක වතාවක් කියලා තියෙනවා. සිංහරාජයා අපේ රටට තියෙන ලොකුම සම්පතක්. ඉතා ඒ ප්‍රදේශයේ ජනතාවට දැන් පෙලක් පෙලාවට බැලුවහම ඒ ප්‍රදේශයේ දියුණු වෙන්නේ නැහැ. දැන් කුඩව කියන ප්‍රදේශයට විදේශිකයන් රාශියක් එනවා. හැබැයි අමතුමා වනජීවි දෙපාර්තමේන්තුවෙන් මේ සිංහරාජ පාලනය කරන තවත් ආයතනයකින් ඒකේ එන විදේශිකයෙක්ගෙන් අපේ රටෙන් යන හැමෝගෙම සල්ලි ගන්නවා. පහසුකමක් සලසන්නේ නැහැ. දැන් පහසුකමක් සලසන්න ඕනේ. ඉස්කෝලේ දරුවෝ යනවා ඒ දරුවෝ ගියාම ආපහු සිංහරාජ ඇතුළට කියලා රැ වෙලා එළියට එන්නේ ඉන්න දියහාවක් නැහැ. ඉන්නවත් තැනක් තියෙනවා නම් අඩුම ගානේ. එහෙම තැනක් තියෙනවා නම් ඒ අය එදා රැ ඉඳලා එනවා. ඉතින් එහෙම පහසුකමක් නැහැ. දරුවට වැසිකිලි පහසුකමක්වත් හරියාකාර නැහැ. බස් 10ක් 15ක් එනවා. ලෝකේ ගොඩක් රටවල් වලින් සිංහරාජ බලන්න එනවා. අපි ඒ පාර කාපට් කරලා හදලා දීලා තියෙනවා. හැබැයි ගස් කපන්න නැතුව බොම ලස්සනට පාර හදලා දීලා තියෙනවා. මම ඒ දවස්වල කිව්වා පාර පුංචි උනක් කවන්නේ ලොකු කරන්න පුළුවන් තැන්වල ලොකු කරලා ගස් කපන්න එපා කියලා. විදුලිය දෙනකොට ඒ ගමට
දැන් අවසන් කරන්න.
මං කිව්වා විදුලිය ගමට දෙන්න ඕනේ සිංහරාජයට හානියක් නොවන ආකාරයෙන් කියලා. අපි උඩින් ඇදලා දුන්නා ගස් කපන්න නැතුව. එසේ අපි වනයට ආදරෙයි. ඒක නිසා ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ අවස්ථාව ඉෂ්ට වෙනවා නම් ඒ වනය ආරක්ෂා කරන්න පුළුවන් මේ කොළඹ වීදුරු කාමරවල ඉන්න අයට නෙමෙයි ගමේ මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. ඉතින් ඔබතුමාගෙන් නැවත වරක් ඉල්ලනවා ඒ ගැන බලලා කටයුතු කරන්න කියලා ඉල්ලමින් මේ තිරසාර සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කරන්න පුළුවන් නම් ඒක අපේ රටටත් ලෝකෙටත් හොඳයි. ඒකට සුබපතමින් මරින්න ස්තුතියි.
බොහොම ස්තුතියි. මිලාට ගරු සුමේද අපි ජයසේන ඇමතුමිය.
ගරු මුලසුන වුණ ගරු මන්ත්‍රීතුමනි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අද දිනේ ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගයන් සංවර්ධනය කිරීමත් ඒ වගේම තිරසර සංවර්ධනය පිළිබඳව ජාතික සභාවක් පිහිටුවීම සඳහාත් ඉදිරිපත් කළ පනත සම්බන්ධයෙන් අද උදේ සිට මේ වෙනතුරුම අපේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා අමාත්‍යතුමන්ලා බොහෝ දෙනෙක් කරුණු ඉදිරිපත් කළා. ඒ වගේම අදහස් ඉදිරිපත් කළා. ඉතාම සාර්ථක හොඳ අදහස් හැමෝගේම පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඒ සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා කරුණු ඉදිරිපත් කරපු කරුණු විශේෂයෙන්ම අපේ ගරු අමාත්‍යතුමත් මමත් සැලකිලිට අරගනිමින් අද දින මේම අවස්ථාවට විශේෂයෙන්ම කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. තිරසර සංවර්ධනය පිළිබඳව ගරු අමාත්‍යවරයා වශයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමාට මෙම අමාත්‍යංශයේ භාර දීමට අපේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කරලා තිබෙනවා. ඇත්තෙන් මේ පිළිබඳව මමත් ඉතාමත්ම සන්තෝෂ වෙනවා. එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරිය හැටියට කලක් තිස්සේම පරිසරය පිළිබඳව ඒවගේම සතා සිව්පා පිළිබඳවත් ඒවගේම රටට විශාල කාර්යභාරයක් මේ පරිසරය රැකගෙන රටේ ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරපු ගරු අමාත්‍යවරයෙක් හැටියට එතුමා මේ වෙනකොටත් පියවරයන් රාශියක් අරගෙන මේ තිරසර සංවර්ධනය කරා අපේ රට විශේෂයෙන්ම ගෙන යාම සඳහා ඒ ගන්නා උත්සාහයට එතුමාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙමින් අද තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍යංශය නමින් ඒ අමාත්‍යංශය හඳුන්වලා තිරසර සංවර්ධනයත් ඒ වගේම වනජීවීන් සම්බන්ධවත් විශාල කාර්යභාරයක් කරන්නට එතුමා කටයුතු කරගෙන යන අවස්ථාවක්. රටේ තිරසර සංවර්ධන ඉලක්කයන් හා ඒ වගේම නිර්ණායකයන් ඒකාබද්ධ කිරීම සඳහා වඩා යහපත් විසඳුම් ළඟා කර ගැනීමේ අරමුණෙන් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පිහිටුවලා තිබෙනවා. වැදගත් කාර්යයන් වනුයේ දේශපාලන ක්‍රමෝපායන්, වැඩසටහන්, යාන්ත්‍රණයන් සම්බන්ධීකරණය කිරීම හා ඒකාබද්ධ වූ ප්‍රවේශයන් අමාත්‍යංශ හා ආයතන අතර යාන්ත්‍රණයක් ඒ වගේම කොටස්කරුවන් සම්බන්ධීකරණය කිරීම හරහා පාරිසරික, සමාජික සහ ආර්ථික තිරසර බව තහවුරු කිරීම වෙනුවෙන් වූ සංවර්ධනයන්ට අභියෝගයන්ට විසඳුම් ලබා දීමයි මෙම පනත මගින් නැත්තම් තිරසර සංවර්ධන යනුවෙන් අපි හඳුන්වන්නේ. ඒ වගේම පනත මගින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2030 වර්ෂයේදී තිරසර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් විශේෂයෙන්ම එදා ගන්නා ඒ උන්ගේ න්‍යාය පත්‍රයට අනුව ගන්නා ලද තීරණ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් තිරසර සංවර්ධනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කථානායකතුමා විසින් පත්කර අදාළ කමිටුවෙන් අතුරු වාර්තාවක් දැනටමත් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා. එම කාරක සභාවේ ගරු සභාපති මීට පෙර කතා කළ අපේ ගරු මන්ත්‍රී මේ නියෝජ්‍ය කථානායකතුමා පාර්ලිමේන්තුවේ තිලංග සුමතිපාල මැතිතුමා විසින් මෙම අතුරු වාර්තාව දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. සාධාරණ සහ යුක්ති සහගත වන ආකාරයට අසමානත්වය දුරලීම සමාජ සාධාරණත්වය සහ ආරක්ෂාව ජාති භේදයකින් තොරව සියලුම දෙනාට සමාන සාධාරණත්වයේ ඉටු කිරීම සියලු දෙනාගේ දුගී භවයෙන් පෙළෙන විශේෂයෙන්ම ජනතාව දුගී භව අවසන් කිරීම ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ ළඟා කර කාන්තාවන් ළමුන් සවිබල ගැන්වීම විශේෂයෙන්ම මේ පනත මගින් කිරීමට බලාපොරොත්තු වෙනවා. පරිසරය ආරක්ෂා කරගනිමින් රටේ පවතින සියලු දේශගුණික ව්‍යසනයන්ට පහුගිය කාලවලත් ඇත්තටම අපේ රටේ ඇති වුණ නොයෙක් ආකාරයේ ස්වභාවික ව්‍යසනයන් රටේ ඇති වුණු එම ව්‍යසනයන් ඉදිරියට ඇති නොවන ආකාරයට කටයුතු කිරීමත් මෙම තිරසර සංවර්ධනයේ එක ඉලක්කයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම තිරසර සංවර්ධනයේ අරමුණු 17ක් වෙනුවෙන් මුළු ලෝකයේම එක් වැඩසටහනකට යොමු වෙලා තියෙන මේ අවස්ථාවේදී කාන්තාවන් හා තරුණීන් ඒ වගේම දරුවන් වෙනුවෙන් විශේෂ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. තිරසර සංවර්ධනයක් ලෝකයටම අද අවශ්‍ය වී තිබෙනවා. ඒ බව ලෝකයේම රාජ්‍ය නායකයින් පිළිගෙන තිබෙනවා. සංවර්ධනය සෑම රටකටම අවශ්‍යමයි. නමුත් තිරසර සංවර්ධනයක් නොමැතිව සිදු කරන සංවර්ධන ව්‍යාපෘති මගින් නිසි ප්‍රයෝජන ලබා ගන්නට අමාරුයි. අද විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් විවිධ ආකාරයේ අපේ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහන් කළ ආකාරයට සෑම කෙනාම කරුණු ඉදිරිපත් කළේ අපේ රටේ ජාතික සම්පත් ඒ වගේම ජාතික සම්පත් රැකගෙන පරිසරය විශේෂයෙන්ම රැකගෙන සතා සිව්පාව ගහකොළ ඒ සියලු දේ රැකගෙන සංවර්ධනයට යන වැඩපිළිවෙලකටයි අපි යොමු යුත්තේ කියන එක. ඒ පිළිබඳව තමයි අපේ ගරු අමාත්‍යතුමා ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා දැනටම ඒ පරිසරය විශේෂයෙන්ම රැකගෙන යන සංවර්ධනයක් කරා යන්නයි හැම අවස්ථාවකම කටයුතු කරලා තිබෙන්නේ. ලෝකයේ ඉදිරි වර්ෂ 15 කාලය තුළ සියලු දෙනාට පොදුවේ සමෘද්ධිය සහ පැවැත්ම යහපත්ව සිදු කරගෙන යාම සඳහා ලෝකෙම එක් වී ඇති කරගත් එකඟතාවයක් අනුව ක්‍රියාත්මක තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම අප සියලු දෙනාගේම දෙනාටම ඉතා වැදගත්. දිළිඳුකම තුරන් කිරීම, කුසගින්න පිටු දැකීම, යහපත් සෞඛ්‍ය හා නිරෝගී පැවැත්ම, ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ යනුවෙන් ඉලක්ක 17ක් තිරසර සංවර්ධනයට ඇතුළත් වෙනවා. මෙම ඉලක්ක ජය ගැනීම අප සියලු දෙනාගේම අභිප්‍රාය විය යුතුයි. මීට පෙරත් සියලුම රටවල විවිධ ආකාරයේ රටවල තියෙන අමාත්‍යංශ තුලින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළත් මං හිතන්නේ බොහෝ රටවල ස්ථිරසාර විසඳුමක් මේ වෙනතුරුත් කිසිම රටක හරියාකාරව ලැබිලා නැහැ. ඒ නිසා තමයි මේ ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මේ පියවර ගන්නට සියලුම රටවල් අද එකඟතාවයකට ඇවිල්ලා තිබෙන්නේ. තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේදී සත්වයන් හා පරිසරය සමග කෙරෙන සම්බන්ධයද ඉතාම වැදගත්. සාගර සම්පත් සුරක්ෂිතතාව 14 වෙනි ඉලක්කයේ වශයෙන් හඳුන්වා දී තිබෙනවා. වනජීවීන් ඇතුළු වන සම්පත් රැක ගැනීම 15 වෙනි ඉලක්කයේ වශයෙන් හඳුන්වා දී තිබෙනවා. තිරසර සංවර්ධනයේදී සතා සිව්පාවන්ට පරිසරයට දක්වා තිබෙන අවධානය ඉතාම වැදගත් වෙනවා. අපගේ අමාත්‍යංශය තිරසර ඉලක්ක ඉදිරි වසර 15 තුළ ශ්‍රී ලංකාව තුළ ජය ගැනීමේ සුවිසල් අභියෝගය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අපේ ගරු අමාත්‍යතුමා දිවාරය නොබලා විශේෂයෙන්ම අපේ නිලධාරීන් සමග නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ලෝකයේ රටවල් 133ක ප්‍රධානී 2015 සැප්තැම්බර් මාසයේදී නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ එක්වී තිරසර සංවර්ධන ඉලක්ක 17 ලෝකයට එළි දැක්වුවේ. අපගේ අතිගරු ජනාධිපතිතුමාද එම අවස්ථාවට සහභාගී වීම ඉතාමත්ම වැදගත්. තිරසර සංවර්ධන පරිණාමයේදී කාන්තාවන් හා ගැහැණු ළමුන් විශේෂයෙන්ම අන්තර්ගත විය යුතුයි. මනා ඉලක්කගත සේවාවන් ඔස්සේ කාන්තාවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍ය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට හැකිවන අතර පලදායි නොවන හා දෛනික කාර්යයන් වෙනුවෙන් කාලය වැය කරනු වෙනුවට සමාජ ආර්ථික හා දේශපාලන කටයුතුවල නිරත වීමට නිදහස ලබා දීමට තීරණය ගැනීමේ ක්‍රියාවලිය තුළ සහභාගීත්වය ඇතුළු තවත් ප්‍රතිලාභ ලබාගත හැකි. මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමැති ඊයේ දවසෙත් පළාත් පාලන මැතිවරණය සඳහා අපේ රජයේ විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරපු යෝජනාවක් අනුව කලක් තිස්සේ ඉඳලා ඉදිරිපත් කරපු යෝජනාවක් අපිට එතනම ජය ගන්නට පුළුවන්කම ලැබුණා. මේ කාන්තා නියෝජනය දේශපාලන ශේෂ්ත්‍රයේ කාන්තා නියෝජනය පළාත් සභාව තුළ ඒ වගේම පළාත් පාලන ආයතන පළාත් සභා පාර්ලිමේන්තුව තුළ දක්වා ගැනීම සඳහා 125ක කාන්තා නියෝජනයක් ලබා දීම පිළිබඳව විශේෂයෙන් අපි සතුටු වෙනවා. ඒ වගේම අපි ඊයේ දවසෙත් කතා කළා.
තව විනාඩියක් අමෙතුමිය.
මෙම ඉලක්කයන් කරා විශේෂයෙන්ම ළඟා වීම සඳහා අපිට එක අමාත්‍යංශයක් එකතු වුණා. එක අමාත්‍යංශයක් කවදාවත් කටයුතු කරලා කරන්න පුළුවන් කමක් නැහැ. මම මුලින්ම සඳහන් කරන්න කැමතියි මම කාන්තා නියෝජනයේ විශේෂයෙන්ම වැඩිවීම තුළ දේශපාලන ශේෂ්ත්‍රයේත් ඒ වගේම අනෙකුත් රජයේ ඉහළ ආයතන සියලුම ආයතනවලත් කාන්තා නියෝජනයේ වැඩිවීම ඉතාම වැදගත් කියලා මම මතක් කරන්න කැමතියි. කාන්තාවකට තමයි විශේෂයෙන්ම අපි ප්‍රාදේශීය සභාවක් ගත්තොත් ඒ ප්‍රාදේශීය සභාවල පහුගිය කාලවලම සෑම තැනකම මං හිතන්නේ මැතිවරණයක් නොතිබුන නිසා පළාත් පාලන ආයතනවල දේශපාලන නායකත්වයේ නොතිබීම කනගාටුවට කාරණයක්. මොකද හේතුව ඒ නිසාම අරාජික තත්ත්වයකට පත්විච්ච තැන්වල විශාල වශයෙන් සෑම තැනකම කුණු ගොඩක් නගරෙත් ඒ වගේම මේ පාරවල් දිගෙත් හැම තැනකම කුණු ගොඩක් මේවා හරියාකාරව නිසි කළමනාකරණයක් නොමැතිකම නිසා දිස්ත්‍රික්ක ගණනාවක ඩෙංගු උවදුර තදින්ම පැවතුණා. ඒක මොනරාගල දිස්ත්‍රික්කයේ උදාහරණයක් හැටියට මම මතක් කරන්න කැමතියි. විශාල වශයෙන් නගරයට ගියාම මම ඇත්තටම කාන්තාවක් වශයෙන් මම පොළට යනවා. සතියකට සැරයක් වගේ මමත් පොළට යනවා, සහභාගී වෙනවා. එළවලු ටිකක් වගේ ගන්න මමත් පොළට යනවා. ඒ අවස්ථාවල මම දැකපු දෙයක් තමයි කුණු කඳු සෑම තැනකම මේවා එකතු කරන්න කෙනෙක් නැහැ. හරියාකාරව නායකත්වය දෙන කෙනෙක් නැති නිසා ඒවා ගොඩ ගැහිලා තිබුණා. ඒ නිසාම වර්ෂාවට තෙමිලා ගිය අවස්ථාවලදී මම හිතන්නේ විශාල පරිසර හානියක් සිදු වුණ නිසාම ඩෙංගු මඳුරු උවදුරු තදින්ම බලපෑවා. එවැනි අවස්ථාවලදී මේ කාන්තාව නියෝජනය මං හිතන්නේ දේශපාලන ශේෂ්ත්‍රයේ පමණක් නොවේ ඉහළ සියලුම ආයතනවල කාන්තා නියෝජනයත් මේ තිරසර සංවර්ධනය වෙනුවෙන් ඉතාමත්ම වැදගත් වෙනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ඒ වගේම
සංකරන්න ඇමතිතුමනි.
සුසිල් ප්‍රේමජයන්ත ගරු අමාත්‍යතුමා, එතුමාගේ අමාත්‍යංශයේ මගේ මේ වෙනකොටත් මේ තිරසර සංවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් යන අවස්ථාවක්. අපේ ගරු ජානක වක්කුඹර ගරු මන්ත්‍රීතුමා රත්නපුරේ අපේ වනාලි ප්‍රශ්නය පිළිබඳව කතා කළා. ඇත්තටම එතුමා මටත් දවසක් කතා කරලා මේ පිළිබඳව දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදී මම විශේෂයෙන්ම එදා නිවාඩු දවසක් ඒ වුණත් අපේ නිලධාරීන් අපේ අමාත්‍යංශ අතරේක ලේකම්තුමාට දැනුම් දුන්නට පසුව එතුමා ඒ සම්බන්ධව ක්‍රියාත්මක වුණා. නමුත් ඒ කොට්ටාසේ මහතනි වනාලි සිංහරාජ අඩවියේ ඒ වෙලාවේ කිව්ව එක්කෙනෙක් දෙන්නෙක් පමණයි ඉන්නේ. ඒ නිසා ගමේ ජනතාව විරුද්ධ වුණ නිසා අරගෙන යන්න ඒ අවස්ථාව බැරි වුණා. කොහොම නමුත් මම හිතන්නේ ජීවිත හානි කීපයක් කරලා තිබෙනවා. අපේ ගරු අමාත්‍යතුමත් මේ ගැන සඳහන් කළා. ජීවිත හානි කරලා ඒ වගේ විනාශයන් කරපු අවස්ථාවල ජනතාවගේ උද්ඝෝෂණ පැවැත්වෙන අවස්ථාවලදී ඇත්තටම ඒ වගේ එවැනි අවස්ථාවක උද්ඝෝෂණ හැමතැනකම වගේ ඇති වෙනවා. මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් ඇති වුණා පහුවේ දිනවලත්. අපි මිනිමරුවාලි ඒ වගේ 7 දෙනෙක් අල්ලලා හොරෝපතාන ප්‍රදේශයේ ඒ මිනිමරුවාලි සංරක්ෂණය කරන ස්ථානට ගෙනෙන්නට කටයුතු කරලා
තියෙනවා.
අපිට අනෙක්
ඇමතුමිය
ජනතාවත්
අවසන් කරලා විනාඩි දෙක තුනක් වැඩි ගත්තා.
ඒ වගේම මිනිසුණු ජනතාවත් රැකගෙන පරිසරයත් රැකගෙන මේ තිරසර සංවර්ධනය සඳහා යන ගමන අපි යා යුතුයි කියන එක මතක් කරමින්.
බොහොම ස්තුතියි. විජේපාල හිටියරච මන්ත්‍රීතුමා.
මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මම ඉතාමත් සතුටු වෙනවා වර්තමාන රජය තම පාලන තන්ත්‍රය ආරම්භ කිරීමත් සමග ලෝකයේ වෙනත් රටවල් වලට නොදකපු තිරසාර සංවර්ධනය පිළිබඳව ඉතාමත් මැනවින් අවබෝධ කරගෙන මේ රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල පරිසර සංවර්ධනය තුලින් මේ රටේ යම්කිසි ක්‍රමවේදයක් අනුව මේ රට නිර්මාණය කරන්නට කටයුතු කරා. මට මතකයි මම ගිය වසරේ අතිගරු ජනාධිපතිතුමා සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ මහා සමුළුවට සම්බන්ධ වෙච්ච වෙලාවේ ඒ රටේ තිබිච්ච ප්‍රධානම මේ ලෝකයේ අවධානය යොමු කළ තිබුණේ මා හිතනවා විශේෂයෙන්ම මේ තිරසාර සංවර්ධනය පිළිබඳවයි. මොකද අද ලෝකයේ මොනතරම් කාර්මීකරණය වුණත් කෘෂිකාර්මික අර්ථරටාවක් වුණත් වෙනත් සේවාවන් තුලින් රටවල් සංවර්ධනය වුණාට තිරසාර සංවර්ධයක් නොමැතිකම නිසා අද විශාල අභියෝගවලට අද මුහුණ දීලා තියෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් චීනය ගත්තත් අද ඒ රට ඉතාමත් පැහැදිලිව අධික ජනගහනයක් ඉන්න රටක් හැටියට ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න රටක් හැටියට හැම කටයුත්තක් මද අහස උසට දිව යන ඒ විශාල ගොඩනැගිලි ඉදි කරත් අපි දන්නවා ඒ කොට්ටාසවල යම්කිසි වෙන් කරපු විශේෂයෙන්ම උද්‍යාන ඒ වගේ වනවගාවන් එක්කම පරිසරයට හිතකර දේවල් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරමින් ඉන්නවා. මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන වර්තමානයේ මේ රජය ලෝකේ වෙනත් රාජ්‍යයන් එන්නට කලින් තිරසාර සංවර්ධනය පිළිබඳ වෙනම අමාත්‍යංශයක් පත් කළා. තිරසාර සංවර්ධනය මේ රටේ ක්‍රියාත්මක කෙරෙන හැම අමාත්‍යංශ 52කට රාජ්‍ය ආයතන 400 ගානකට මේ සියල් එකට කැටිවෙච්ච බද්ධ වෙච්ච ඒ තුලින් පෝෂණය වෙන ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් කරා ගමන් කරා. ඒකෙදි මම දැක්කේ ලෝකේ බොහෝ රටවල් රාජ්‍ය නායකින් අද සියල්ලටම වඩා මේ ලෝකයේ අපි ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ගවලට අනිවාර්යම අනුගත වීමේදී මේ සම්බන්ධයෙන් කටයුතු කරේ. අද වාතයේ උෂ්ම ගන්න පුළුවන් කමක් නැහැ ලෝක රටවල්වලට. අද මුහුද ඉතාමත්ම නරක විදියට අපිරිසිදු වෙනවා. මුහුදු වේරලා අපවිත්‍ර වෙනවා. එක්කම ජලය අපවිත්‍ර වෙනවා. සමහර තැන්වල ජලය බොන්න වතුර ටිකක් නැතුව සැතපුම් ගණන් යන මිනිස්සු ඉන්න ප්‍රදේශයක් ගයක් දොරක් හදනකොට අපි ඒව පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැහැ. කැලෑ වනාන්තර විනාශ කළා ඒ තුලින් Tamanට එදිනෙදා ජීවත් වීම පමණක් හිතලා ඇතිවෙච්ච බොහෝ සිදුවීම් තිබෙනවා. අපි දන්නවා ගිය රජය ආරම්භ කර උමාය ව්‍යාපෘතිය අද ඉතාමත් පැහැදිලිව අපි දන්නවා ඒ වෙලාවේ හරියට සක්ෂේතා අධ්‍යයනයක්වත් නැතුව තමයි කටයුතු කරලා තියෙන්නේ. ෆිසිබිලිටි රිපෝට් එකක්වත් තිබුණේ නැහැ. ඒක පැහැදිලිව කොමිෂන් ඒපත් කරපු අවස්ථාවවලදී අපිට දැනගන්න ලැබුණා. ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ රට ඉදිරියට ගෙන යන්න නම් මොන තරම් සංවර්ධන ක්‍රියාදාමයන් සිද්ධ වුණාට ආසූසට ගොඩනැගිලි හැදුනට මේ රට අපට ආවේනික සංස්කෘතියක් එක්ක බැඳිච්ච බද්ධ වෙච්ච ඉතිහාසයක් අපට තිබෙනවා. අපි දන්නවා 2500 වසරක ඈත ඉතිහාසයක් පිළිබඳ අභිමානයක් කතා කරන බෞද්ධ ශිෂ්ටාචාරයක් තුන සිංහල සංස්කෘතියක් ගැන බොහෝ දෙනෙක් කතා කරා. අනුරාධපුර
පොළොන්නර යුගය ගැන කතා කරා, දඹදෙණිය යුගය ගැන කතා කරා, ඒකම ඇතිවෙච්ච නිර්මාණයන් පිළිබඳව කතා කරා. ඒ නිසා එදා තිබුණා වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංස්කෘතියක් තිබුණා. මෙතන පන්සල කියලා ගත්තත් අපි වෙනාගම් වුණත් අපිට ආගමික මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසාම මුළු ගම හැදුණා. ගමේ අතවසෙම ඒ පිරිස් ගම කොනක තිබුණා වැව, තව තැනක දාගම තිබුණා. මිනිසුගේ සිස්සතම් මානසික යම්කිසි සතුටක් වින්දනයක් ආගම තුලින් ලබා ගන්නට අවස්ථාවන් නිර්මාණය වෙලා තිබුණා. එතනින් එහාට ගම කොනේ තිබුණා කැලෑවක්. ඒකම අපි දන්නවා වාරි කර්මාන්ත තිබුණා. පරිසරයට බොහොම ආදරය කරා. ගහක් කොළක් කපන කෙනෙක් ඇත්ත වශයෙන්ම ඒ අය සමහර වෙලාවට රටින් පිටුවහල් කරන්න තරම් ඉතාමත් තදබල නීති තිබුණා. නමුත් කාලයක් තිස්සේ මොකක්ද වුනේ මේ රටේ? අධ්‍යම කඳුකරය ගත්තත් වෙනත් ප්‍රදේශ ගත්තත් අදේශියල් අපට අහිම් වෙලා තිබෙනවා. නොයෙක් ව්‍යාපෘති නිසා විතරක් නෙවෙයි, මේ හා සම්බන්ධ බොහෝ කටයුතු නිසා අද අපට අහිම් වෙච්ච බොහෝ දේවල් නැවත හදන්න අපට පුළුවන්කමක් නැති වෙලා තිබෙනවා. ඒ නිසා තමයි ලෝකය යම් මේ දිහා බලන්නට කලින් අද ශ්‍රී ලංකාව හැටියට මෙච්චර ස්වභාවික සම්පත් වලින් අනූන වෙච්ච ගහකොළට, සතාසි උපාට, ඇලදොලට, ඒ සියල්ලට ආදරය කරන මිනිසුන් නිර්මාණය කිරීම ප්‍රධාන කාර්යයක් බවට පත් වෙලා තිබෙනවා. මේ කාර්යයේදී අපට ඉතාමත්ම ලොකු වගකීමක් තිබෙනවා. මේ කාර්යයේදී ඒ පිළිබඳව අපට උපදෙස් දෙන්න පුළුවන් යම්කිසි යාන්ත්‍රණයක් තියෙන්නට ඕන. මම සතුටු වෙනවා විශේෂයෙන්ම මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නට මේ රටේ ගම් සභාවේ ඉඳලා හිටපු ඉතාමත්ම හොඳ දේශපාලනඥයෙක් මහා ඇමතිවරයා හැටියට ඉඳපු මට මතකයි කුරුණෑගල ප්‍රදේශයේ අනකොට නගරයට ඇතුල් වෙනකොට අපිට දකින්නට ලැබෙන්නේ මොනවද? ගස් කොළන් වෙච්ච කැලෑවක්. අද ඒක ඉතාමත්ම හොඳ අපිට සැනසිල්ලක්, අපට හරි සෙවණක්, අපට හරි සිසිලක්. ඒ වගේ අමාත්‍යවරයෙකුට අද මම ප්‍රියකරන ගරු ජයවික්‍රම් පෙරේරා ඇමතිතුමාට මේ කාර්යය බාර දීලා තිබෙනවා. නියෝජ්‍ය ඇමතිනි සුමේදා ජයසේන මැතිනියත් එක්ක මේ කටයුත්ත
දැන් අවසන් කරන්න.
ඒ නිසා අවසාන වශයෙන් මේ කටයුතු වලදී මම විනාඩියක් දෙන්න ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. ඉතින් මේ නිසා අපට හැදෙන්නට ඕන. මේ කාර්යය අපි ඉදිරියට ගෙන යන්න ඕන. පළාත් සභාව වෙන්න පුළුවන්, මධ්‍යම රජය වෙන්න පුළුවන්, අමාත්‍යංශ වෙන්න පුළුවන්, පළාත් පාලන ආයතන වෙන්න පුළුවන්. මේක බද්ධ වෙච්ච හරි නීති රීති පද්ධතියක් මේකට අවශ්‍ය වෙනවා. නීති රීති නැතුව කිසිම දෙයක් කරන්න අපේ අලි ගැන කතා කරමු මන්ත්‍රීවරයාටත් වචනයක් කියන්න ඕන. හිටපු ලොකු අලියේ ඉන්නෙත් එහෙලු. එහෙනම් ඒ ලොකු අලියා අලි 50ක 60කට 100කට වක් කියන්න පුළුවන් අලියෙක් තියෙනවා. ඒක නිසා මම ස්තුතිවන්ත වෙනවා අපේ ඇමතිතුමාට. එහෙම අලියෙක් ඇත්ත වශයෙන්ම කලවාන ප්‍රදේශයේ වැද්දගලට සිංහරාජ අඩවියේ මායිමට පොතු පිටියට ලබා දීම ගැන, කොහොම හරි ආරක්ෂා කිරීම ගැන. අවසාන වශයෙන් මම එකක් කියන්නට ඕන. මේ කටයුතු කරද්දී පාර්ලිමේන්තුවක් හැටියට අපි අද මොනවද කරන්නේ? ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම ගැන කතා කරනකොට මම කනගාටු වෙනවා. මට විනාඩි භාගයක් දෙන්න ගරු
මුලස්සනේ.
විනාඩි භාගයක් දෙන්නවා ඇමතිතුමා. හරි, මට දෙ මේ විනාඩි භාගය. මෙතන සිද්ධ වෙච්ච දේ ඉතාමත්ම කනගාටුදායකයි. ඒක මොන විදියට වුණාද කිව්වොත්, මං අද ලංකදීප පුවත්පතේ දැක්ක, පත්තරේ නම කිව්වට කමක් නැහැ, 99න් බේරුණයි කියලා අපේ ඒකාබද්ධ විපක්ෂ නායකතුමා. එතුමා කියනවා මෙතෙන්දි වරප්‍රසාද නගලා වරප්‍රසාද ප්‍රශ්නයක් අරගෙන එහෙම දිද්දයක් වුණේ නැහැ කියලා. නමුත් මමත් දැක්ක අර සාකාර ලේකම්තුමාට පින් සිද්ධ වෙන්නේ යන්තම් බේරුණා. එහෙම දේවල් සිද්ධ වෙන්නේ ඇයි? ඒ නිසා අද අපට තියෙනවා මේ දේවල් හරට්ටු අල්ලන්නේ නැතුව, මේ දේවල් වලට එරෙහි වෙන්නේ නැතුව යම් සාධාන යුක්තිසහගත වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක වෙනවනම් ඒකට පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව හැටියට මේවට උදව් කරන්න ඕන. අද බලන්න ඒවයි ඩෙකා නටනවා. මේ වගේ වැදගත් ඉතිහාසයේ වගේම අතීතයට බල අනාගතයට මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන මේ සභාවේ අද ඒකාබද්ධ විපක්ෂයක මන්ත්‍රීවරයෙක්වත් නැහැ. කතා කරලා පණිනවා, උත්තර අහන්නේ
නැහැ. ඒ
නිසා මම කනගාටු වෙනවා. මේ தත්ත්වය අපි නැති වෙන්නට ඕන. මේවා නිකම් නොඑක් අංචි අදින්න නොඑක් දේවල් වලට නෙමෙයි, මේ පැහැදිලි ඉතාමත්ම හොඳ විවාදයක් කරන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඕන කියන එක මතක්
කරමින්
ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
ඩොක්ටර් නානින්දා ජයසිරි මන්ත්‍රීතුමා.
ගරු මූලාසන රුවන්තුමනි, ඉතාම වැදගත් පුළුල් සහ සංයුක්ත විෂයක් පිළිබඳවයි අද අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඇත්තටම මේ තිරසර සංවර්ධනය කියන විෂයපතයට කරන්නට පුරුවන් ලොකුම අසාධාරණය තමයි එය පරිසර හෝ වනජීවී හෝ වන සංරක්ෂණ අමාත්‍යංශයත් එක්ක බද්ධ කරලා තියෙන එක. මං කියන්නේ ඒක ඇමතිවරයාගේට තිබෙන මගේ චෝදනාවක් නෙමෙයි. නමුත් මේ තිරසර සංවර්ධනය පරිසර හෝ වන සංරක්ෂණත් එක්ක බද්ධ කරාට පස්සේ අමාත්‍යතුමනි ඒ විෂය පටු වෙනවා. සහ ජනතාවට යන ආකල්පය තමයි මේක නිකම් මේ පරිසරයත් එක්ක ගහකොළත් එක්ක තියන්නේ සතා සීපාවත් එක්ක සම්බන්ධ වගේ විෂයක් මිසක් එතනින් එහාට ගිය පුළුල් විෂයක් බවට පත් වෙන්න හිතන තින් ඉඩකඩ අහිමි කරලා තියෙන්නේ. සමේ තිරසර සංවර්ධනය කියලා කියන්නේ අපේ ඕනෑම අයවැයකට පදනම් වෙන්න ඕන, අපේ ඕනෑම මූලික නීතියකට පදනම් වෙන්න ඕන, අපේ ඕනෑම අමාත්‍යංශක වැඩපිළිවෙලට පදනම් වෙන්න ඕන පුළුල් ඉතාම දැවැන්ත වැඩපිළිවෙලක්, දැවැන්ත විෂයපතයක්. ඒ නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වෙලා, ලෝකේ රාජ්‍යයන් මැදිහත් වෙලා මේ තිරසර සංවර්ධන අරමුණු 17ක් සහ ඉලක්ක 189ක් පදනම් කරගෙන මේ ලියවිල්ල සකස් කරලා තිබෙන්නේ. මේක ඇතුලේ කොහොම ජනතාවගේ ජන ජීවිතය නගා සිටවන්නේ, දුප්පත්කම තුරන් කරන්නේ, අධ්‍යාපනය සෞඛ්‍ය නගා සිටවන්නේ, පරිසරය ආරක්ෂා කරන්නේ, ඊළඟට ගත්තොත් එහෙම අපේ ගොඩබිම සහ ජල සම්පත ආරක්ෂා කරන්නේ, මේ ආදී සියල්ල. ඒ කියන්නේ මානවයාට මේ මිහිතලයේ මත වාසය කරන්නට, දෙපයින් නැගී සිටින්නට, ඔහුගේ ජීවිතය පවත්වාගෙනට අවශ්‍ය කරන සියලු දේවල් අඩංගු පැකේජයක් තමයි මේ තිරසර සංවර්ධන ඉලක්ක යටතේ හඳුන්වා දීලා තිබෙන්නේ. මීට කලින් අපිට මතකයි විශේෂයෙන් මේ තුන්වෙනි සහස්රකයේ ආරම්භ කිරීමේදී ලෝකයේ මෙවැනි මාකාර රටවල රාජ්‍ය නායකයන් එකතු වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වෙලා සහස්ර සංවර්ධන ඉලක්ක ඇති කරගත්තා, මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්ස්. ඒ යටතේ අද මේ අපිට අරමුණු 17ක් යටතේ සාකච්ඡා කරන්නා වගේම එදා ඉලක්ක 8ක් යටතේ ලෝකයේ රාජ්‍යයන් මෙහෙයීම සඳහා යම් කිසි ආකාරයක මඟ පෙන්වීමක් ලබා දුන්නා. ඒ අනුව තියෙනවා දුප්පත්කම තුරන් කිරීම, ප්‍රාථමික අධ්‍යාපනය ළඟා කර ගැනීම, ස්ත්‍රී පුරුෂ අසමානතාවය දුරු කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම, ළමා මරණ අවම කිරීම, මාතෘ සෞඛ්‍ය දියුණු කිරීම, HIV AIDS සහ මැලේරියා වැනි රෝග සමග සටන් කිරීම, පරිසර තිරසාරභාවය සහ ලෝකේ රාජ්‍යයන් අතර සම්බන්ධතාවය සංවර්ධනය. එතකොට මේ සහස්ර සංවර්ධන ඉලක්කයන් පසුපස හඹාගෙන ගිහිලා අවුරුදු 15කට පස්සේදී අපිත් මේ අරමුණුත් එක්ක මීට කලින් පාර්ලිමේන්තු සාකච්ඡා කළා තියෙනවා, වාදිවාද කළා තිබෙනවා, ඒ වැඩපිළිවෙල සාකච්ඡා කළා තියෙනවා, ඒවට වැඩමුළු පවත්වලා තිබෙනවා, අමාත්‍යංශවල විෂයපතරේ වැතුරත් කරලා තියෙනවා, අයවැය කතාවල යොදා තිබෙනවා. එහෙම කරලා 2015 වෙනකොට අපි රටක් හැටියට නෙලා අරගෙන තියෙන අස්වැන්න මොකද්ද? මේ මගේ ළඟ තිබෙන්නේ අපේ රටේ කම්කරු අමාත්‍යංශයේත් මැදිහත් වීම මත සකස් කරන ලද වාර්තාවක්. ඒ වාර්තාවේ සඳහන් වෙනවා අධ්‍යාපනය, අපේ රටේ අධ්‍යාපනයේ ඇතුළත් නොවන දරුවන් පිළිබඳව. සාමාන්‍යයෙන් අවුරුද්දකට පාසල් යා යුතු දරුවේ පාසල් යා යුතු වයසේ දරුවන්ගෙන් 96.1% පාසල් අධ්‍යාපනය ඇතුළත් වෙනකොට තවත් 99.9% පාසල් අධ්‍යාපනයෙන් බැහැර වෙනවා. ඒ වාර්තාව පිළිබඳව වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයාම කරන ප්‍රකාශයකට අනුව, මොකද එහි තිබෙන සංඛ්‍යාලේඛන පිළිබඳව අමාත්‍යංශය සැලකිලිමත් වෙලා ඔහු කියන ඒ සංඛ්‍යාලේඛන නිවැරදි වෙන්න ඕන මේ ආකාරයට කියලා, අධ්‍යාපනයේ වටිනාකමක් ලෙස නොසලකා හා නැවත අධ්‍යාපනය ලැබීම ගැන උනන්දුවක් නොදක්වන 77,730ක් ඉන්නවා. ඒ කියන්නේ 17.2% දරුවෝ අධ්‍යාපන ඇතුළත් වෙන්නේ නැහැ ඒ හේතුව මත. ඒ වගේම ආබාධිතභාවය නිසා 19,213ක් යන්නේ නැහැ, මුදල් දුෂ්කරතාවය නිසා 14,922ක් යන්නේ නැහැ, අසනීප නිසා 4,709ක් යන්නේ නැහැ, ඒ වගේම පාසල් ළමයින්ගේ හා ගුරුන්ගේ මොකක් හරි බලපෑමක් නිසා 3,853ක් යන්නේ නැහැ. මේ ආකාරයට රටේ අධ්‍යාපනයට සම්බන්ධ වෙන පාසල් යන දරුවන්ගේ 99.9% කියවත් 10% ආසන්න ප්‍රමාණයක් පාසල් යන්නේ නැහැ. ඒ කියන්නේ අපි අර සහස්ර සංවර්ධන ඉලක්ක අවුරුදු 15ක් පසුපස හඹාගෙන ගියාට පස්සෙත් අපේ රටේ දරුවන්ගෙන් 10%ක් පාසල් යන්නේ නැහැ කියන එක ඉතාම ශෝචනීය කාරණයක්. අනිත් පැත්තෙන් ගත්තොත් මේ සියලු දේවල්ට පස්සේ අපි 2015 ලෝකේ සියදිවි නසා ගැනීම අනුපාතය, ඒ අනුව ලක්ෂයකට 34.6ක් සියදිවි නසා ගැනීම වාර්තා කරලා අපි ලෝකයේ අංකයකට පත් වෙලා තිබෙනවා. අපිට පිටිපස්සෙන් තින්නේ සියදිවි නසා ගැනීම suicide rate විවිධ හේතු. අපිට පිටිපස්සෙන් තින්නේ ගයනාව ලක්ෂයකට 36.6යි. ඊට කලින් තියෙන මොංගෝලියාව ලක්ෂයකට 28.1යි. අපි ලක්ෂයකට 34.6ක් සියදිවි නසා ගැනීම වෙනුවෙන් වාර්තා කරලා තිනු මේනුත් අපේ වැඩිම සියදිවි නසා ගැනීම තිබෙන්නේ අවුරුදු 15-44 අතර වයසේ පසු වන අය. අනිත් පැත්තෙන් හිතුවොත් රටේ විරැකියා වැඩි වෙමින් තියෙනවා. ඒ වගේම අති නැති පරතරය වැඩි වෙමින් තියෙනවා. මේ ආකාරයට සියදිවි නසා ගැනීම ස්ත්‍රීන්ට සිදුවන අපචාර ළමා අපචාර අපරාධ යම්කිසි ආකාරයක වැඩිවීමක් සිද්ධ වෙලා තිබෙනවා. මේ මගලඟ තියෙනවා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න පුළුවන්. ළමයින්ට එරෙහි අපරාධ ගත්තොත් 2014-15 අවුරුදුවල ළමයින්ට එරෙහි බල අපරාධ 3500කින් වාර්තා වෙලා තියෙනවා. ස්ත්‍රීන්ට එරෙහි බල අපරාධ 2014-15 අවුරුදුවල වෙනසක් නැහැ 1000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. ඒ කියන්නේ මේ මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්ස් අවුරුදු 15ක් පිටිපස්ස ගිහිල්ලත් අපි උරුම කරගෙන තියෙන්නේ මෙවැනි ආකාරයේ ප්‍රතිඵලයක්. ඒ නිසාමයි මේ තිරසර සංවර්ධන ඉලක්කයන් කරා අපි යාමේදී මෙය හුදු තනි අමාත්‍යංශයේ කාර්යභාරයක් නෙමෙයි. මේක මොන කවර ආණ්ඩුවක් මොන පක්ෂයක් කවර ආණ්ඩුවක් බලයට පත් වුණත් කවුරු ඇමතිකම් දරුවත් මේ ඉලක්ක පසුපස හඹා යෑම මේ ඉලක්ක ජයග්‍රහණය කිරීම සඳහා සටන් වැදීම රටකට අතිශය වැදගත්. මේ තිබෙන්නේ දුප්පත්කමින් ගොඩේම මේ තිබෙන්නේ කුසගින්න තුරන් කිරීම මේ තිබෙන්නේ නිරෝගී බව සහ යහපැවැත්ම මේ තිබෙන්නේ ගුණාත්මක අධ්‍යාපනය මේ තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මේ තිබෙන්නේ පිරිසිදු ජලය මේ තිබෙන්නේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් මේ ආදී වෙච්ච මං කලින් කිව්වා වගේ ජනතාවගේ ජීවිත නගා සිටීම සඳහා රජයකට ලබා දෙන ඉලක්ක. හැබැයි මේ ඉලක්කයන් සම්පූර්ණ කරන්න නම් මේ ඉලක්කයන් අමාත්‍යංශයන් මත බෙදුවට වැඩක් වෙන්නේ නැහැ. අපි හිතනවා මේ සියල්ල ජයග්‍රහණය කිරීමට සමත් ශක්තිමත් ආර්ථිකයක් අපි ගොඩනගා ගන්න ඕන. මේ ආර්ථිකයක් ගොඩනගා ගත්තොත් තමයි අපිට මේ ගුණාත්මක අධ්‍යාපනය තහවුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ජනතාවට අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කොටිම ස්ත්‍රී පුරුෂ සමානතාවයේ පවා තහවුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපි එවැනි ශක්තිමත් ආර්ථික පදනමක් ආර්ථික ස්ථාවරභාවයක් ළඟා කරගත්තොත් පමණයි. එහෙනම් මේ කවරාකාරයේ ඉලක්ක පිළිබඳ අපි සාකච්ඡා කළත් මේ තිබෙන ආර්ථික උගුලෙන් ආර්ථික බංකොලොත්භාවයෙන් ගොඩෙන්නට මගක් හොයාගන්න නැතුව මේ දළ ජාතික නිෂ්පාදයේ ඩොලර් බිලියන 80 කොහොමද අඩුතරමේ ඩොලර් බිලියන 250 300ක් කරගන්නේ කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න නැතුව මේ ඉලක්ක ජයග්‍රහණය කරනවා කියන එක මිත්‍යාවක් පමණයි. මේ අමාත්‍යංශවලට ඒ ඉලක්ක ලබා දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ එවැනි ආර්ථික සංවර්ධන මාවතකට අඩිතාලමක් අපි සකස් කරගත්තොත්. සර් දැන් අපිට තිබෙන මූලික ප්‍රශ්නේ ඒකයි. අපි කොහොමද අපේ රටේ ආර්ථික ගොඩනගන්නේ? දැන් මීට කලින් ආණ්ඩු පොඩි පහේ කාලයක් නෙමෙයි. බ්‍රිතාන්‍යෙන් මේ රට අතහැරලා ගියාට පස්සේ අවුරුදු 70ක් තිස්සේ විවෘත ආර්ථික අවුරුදු 40ක් තිස්සේ අනුගමනය කරලද ආර්ථික ප්‍රතිපත්තියට ඒ රටේ ආර්ථික සංවර්ධනය කරන්න බැරි වෙලා තියෙනවා. සමහර ආණ්ඩු ඇවිල්ලා ආර්ථිකයේ මහා විජ්ජාවක් කරනවා කියලා බුබුලක් පෙන්වුවට නැවත වතාවක් ඒ බර ජනතාව මත පටවනවා හැර වෙන දෙයක් කරලා නැහැ. ජනතාව මතම බදු ගහනවා හැර ජනතාව මතම දඩ ගහනවා හැර ජනතාවගේ දේපල විකුණලා භාණ්ඩාගාරිකයක් හැර එකතු කරනවා හැර සැබෑ ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගෙන නැහැ. එහෙමනම් දැන් අපිට තිබෙන්නේ මේ තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා වෙන යම් ආර්ථික පදනමක් අඩිතාලමක් දමන්නේ කොහොමද කියන කෙනෙක් සාකච්ඡා කරන්න. එහිදී අපි දන අතිශය වැදගත් අපරට කෘෂිකර්මාන්තය නගා සිට වීම. දැන් කෘෂිකර්ම ඇමතිවරයාම ප්‍රකාශ කරද්දී මෙතරම් කුඹුරීඩම් ප්‍රමාණයක් වගා කරන්න ඕනේ නැහැ කියලා. ඒ ප්‍රතිඵලද භුක්ති විඳින්න තියෙනවා. කන්න තුනක් වගා කරගන්න බැරි වෙනකොට වතුර නැති වෙනකොට සහල් ගෙන්නන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අපි වසරකට කොපමණ ඩොලර් ප්‍රමාණයක් අපි ආහාර පාන සඳහා වියදම් කරනවද? අපි දීවර කර්මාන්තයේ කොපමණ ඉදිරියට ගිහිලා තිබෙන්නේ? අපි හැමදාම කිනාගා රටවටේ මුහුද තියාගෙන අපි කොතරම් මල් ප්‍රමාණයක් රටට ගෙන්නනවද? අපේ රටේ පස් සම්පත් දිනු කරන්න පුළුවන්කම තිබෙද්දී අපි කොපමණ කිරි ප්‍රමාණයක් ගෙන්නනවද? ඒ කියන්නේ කෘෂි කර්මාන්තයෙන් අපේ රටේ ජනතාවට ජනතාවගේ පොකට් එකෙන් කන්න බොන්න යන වියදම අඩු කරන්න නැතුව රටකට ඉදිරියට යන්න බෑ. අපි අද දකින ලෝකයේ සංවර්ධිත රටවල්, කාර්මික රටවල්, ඇමරිකා එක්සත් ජනපදයේ පවා තමන්ගේ ගොවියට සහනාධාර ලබා දෙමින් කෘෂිකර්මාන්තය දියුණු කරන්නේ ආහාර සුරක්ෂිතතාවය කියන එක ලෝකයේ වැදගත් අංකකේ මාතෘකාව බවට පත් වෙලා තිබෙන නිසා. ඒ කිසිසේත්ම කෘෂිකර්මාන්තය තමන්ගේ රටේ ජනතාවට කන්න බොන තිරක නිෂ්පාදනය කිරීම වෙනත් රටත් මත පරිදි තබන්නට කිසි රටකට හැකියාවක් නැහැ. එසේ එක පැත්තකින් අපි කෘෂිකර්මාන්තය මේ තිබෙන යපම් කෘෂිකර්මාන්තය ඉඳලා වාණිජ කෘෂිකර්මාන්තය දක්වා දියුණු කළ යුතු වන්නේම එක් පැත්තේ අපේ ආනයන වේදන් අඩු කරගන්න යම් කිසි ආකාරයකට අපිට අපනයන ආදායමක් ලබා ගන්න විතරක් නෙමෙයි මේ රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න කරන්න රටේ ජනතාවගේ පඩිපතෙන් ආහාර පාන සඳහා යන වියදම අඩු කර ගැනීමේ අරමුණ සහිතව ඔබ ගිහිල්ලා බැලුවොත් ලෝකේ ඕනෑම රටක ඒ රටේ ජනතාවගේ මූලික ආහාර සඳහා යන වියදම් අඩුයි. හැබැයි අපි ගිහිල්ලා බැලුවොත් එහෙම අපේ රටේ ජනතාවගෙන් පඩියේ 60%කට ආසන්න ප්‍රමාණයක් වියදම් වෙන්නේ තමන්ට මේ කන්න බොන්න දෙන දේවල් මත. සකෘෂි කර්මාන්තයේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැතුව මේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳව සාකච්ඡා කරන්න බෑ. අනිත් පැත්තෙන් කොහොමද අපි මේ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ සාමාන්‍යයෙන් අවුරුද්දකට 2,60,000ක් 2,75,000ක් විතර පිටරට යවලා එයින් වැඩි ප්‍රමාණයක් කාන්තාව නුපුහුණු ශ්‍රමය මැද පෙර දිගට යවලා ඩොලර් බිලියන 7.9ක් 8ක් විතර හොයාගෙන අපේ ආදායම් හොයනවා වෙනුවට අපි කොහොමද නවෝත්පාදන ආර්ථිකයකට යන්නේ? එහෙමනම් ඒකට අදාළ කරන විදිහ අපේ පෙරපාසල අධ්‍යාපනය ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපන දක්වා දියුණු කරන්නේ කොහොමද? අපේ පර්යේෂණ සකස් කරන්නේ කොහොමද? ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන ආර්ථිකයේ පැත්තේ. එනිසා අපි කියන්නේ මේ රටේ නාස්තිකාර ව්‍යාපෘති වලට රටට බරක් වෙන ගුවන් තොටුපළ, රටට බරක් වෙන වරායවල්, රටට බරක් වෙන ක්‍රීඩාංගන, රටට බරක් වෙන කුළුණු හදනවා වෙනුවට ලෝකෙට ණය වෙලා හරි අපේ රටේ දරුවන්ට උසස් අධ්‍යාපන ලබා දෙන්න පුළුවන් විශ්වවිද්‍යාල පද්ධතියක් හදලා ඒ විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් බිහි කරලා ඒ විද්‍යාර්ථීන්ගේ දැනුමෙන් නිෂ්පාදනය කරලා ඒ පිටරට පටවලා ආදායම් හොයන ක්‍රමයක රට තල්ලු වෙන්න ඕන. නවෝත්පාදන ආර්ථික දැනුම පදනම් කරගත දැනුම කේන්ද්‍රකරත ආර්ථිකයට යොමු වෙන්න ඕන. අනිත් පැත්තෙන් අපිට මේ බොහෝ මන්ත්‍රීවරු තමන්ගේ අදහස් ප්‍රකාශ කරා වගේ මේ රටේ තිබෙන ස්වභාවික සෞන්දර්ය, අපේ රටේ තිබෙන සංස්කෘතිය, අපේ රටේ තිබෙන දේශීයත්වය මේ සියල්ල කැටි කරගත්ත මේ සියල්ලේ වටිනාකමක් එකතු කරන්න පුළුවන් සංචාරක ව්‍යාපාරික ගැන අවධානය යොමු කරන්න ඕන. සහ අපි ලෝකයේ අපිට අතපසු වෙච්ච ආර්ථික අවස්ථා දැන් මගහැරලා ගිහිලා තිබෙනවා. ඒවා පැත්තකට දාලා ලෝකයේ ගමන් කරන ආකාරය පිළිබඳ කල්පනා කරලා බලලා කොහොමද මේ ආර්ථිකය ලෝක ආර්ථිකයට අපේ පංගුව අත්පත් කරගන්නේ කියන එක පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න ඕන. එනිසා එවැනි ශක්තිමත් ආර්ථික පදනමක් හදාගත්තොත් තමයි මෙවැනි තිරසර සංවර්ධන ඉලක්ක වලට අපිට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම
දැන් අවසන් කරන්න
අනිත් පැත්තේ මට විනාඩිය දෙන්න. ඒ වගේම ඒ ජනතාව මහන්සි වෙලා උත්පාදනය කරන මුදල, බාණ්ඩාගන්න මුදල, හොරකම් කරන නැතුව ආරක්ෂා කරන පාලනයකට පමණයි මෙවැනි තිරසර සංවර්ධන ඉලක්ක ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන නිසා දැන් මේ තිරසර සංවර්ධන ඉලක්ක හදලා තිබෙන්නේ මේ ලෝකයේ ගොඩනගන ලෝකයේ නිෂ්පාදනය වැඩි කරන මහන්සි වෙන ජනතාව. ඒ ජනතාවට ජනතා උත්පාදනය කරන දේවල් සාධාරණ බෙදලා නැති නිසා මේ ධනවාදී නිෂ්පාදනය ඇතුළේ මේ ජනතාව විනාශ වෙලා නිසා පරිසරයේ මිහිකත විනාශ වෙලා නිසා එයින් ආරක්ෂා කරගැනීම සඳහා වෙච්ච සම්මුතියක් තමයි මේ නිර්මාණය කළා තිබෙන නිසා මේ ඉලක්ක කාටත් වැදගත්. මේ ඉලක්ක ආණ්ඩුවේ ඉලක්ක බවට පත් වෙන්න යෝනකම තිබෙන්නේ, මේ ඉලක්ක රටේ ඉලක්ක බවට පත් වෙන යෝනකම තිබෙන්නේ. එහෙම නැත්නම් මේ වනජීවි අමාත්‍යාංශයෝ පරිසර අමාත්‍යාංශ ඉලක්ක නොවේ. සා එවැනි ගමනක් අඩුතරමේ තමන්ගේ අමාත්‍යාංශ විෂයපතේ මේ ඉලක්ක සහගත වැඩපිළිලක් සකස් කරගන්නට මේ අමාත්‍යවරුන්ට අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කර මන් හිනා බොහොම
ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු අබ්දුල්ලා මහරුෆ් මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 5යි තියෙන්නේ.
තලමෙ තංගම් උපරිමවර්ගලේ இங்கு ஒரு நிலையான பொருளாதாரத்தை கட்டியெழுப்பதற்காக நிலைபெறான அபிவிருத்தி 2030 என்கின்ற தலைப்பிலே நாங்கள் இங்கு பேசுகின்ற போது கல்வி அபிவிருத்தி மீள்குடியேற்றம் போன்ற அனைத்து விடயங்களிலும் ஒரு சமநின்மையை நாங்கள் இந்த நாட்டிலே கண்டு கொண்டிருக்கின்றோம். இந்த நாட்டிலே வாழ்கின்ற 25 மாவட்டங்களிலும் குறிப்பாக கிழக்கு மாகாணத்திலே திருகோணமலை மாவட்டத்திலே முற்றுமுழுதான வளங்களை பெற்றிருந்தும் கூட அது பல நிராகரிப்புக்குள்ளாக்கப்பட்டிருக்கின்றது. எமது நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் ஐக்கிய நாடு சபையிலே மிக தெளிவான உரையை ஆற்றியிருக்கின்றார்கள். உங்களுடைய ஒத்துழைப்பும் சர்வதேசத்தினுடைய அனுசரணையும் இருக்கின்ற போது நாங்கள் எங்களுடைய நாட்டை ஒரு நிலையான அபிவிருத்தியை நோக்கி கொண்டு செல்ல முடியும் என்கின்ற செய்தியை அங்கு அந்த சர்வதேசத்துக்கு உணர்த்தினார்கள். இந்த சர்வதேசம்தான் உலகத்திலே ஒரு நவீன உலகத்திலே பேர்ல் ஹார்பரையும் சைனாபையிலே இருக்கின்ற எண்ணெய் டாங்குகளையும் அளித்த போது அமெரிக்க தேசம் நாகசாகியையும் ஹிரோஷிமாவையும் அளித்து அன்று லட்சக்கணக்கான மக்களுடைய உயிர்களை காவு கொண்டது. தற்பொழுது வடகொரியாவினுடைய நிலைப்பாட்டுக்கு எதிராக அமெரிக்க ஜனாதிபதியினுடைய உரை அந்த ஐக்கிய நாடு சபையையே அதிர வைத்தது. இன்று இந்த சபையிலே நாங்கள் எத்தனை பிரேரணைகளை எவ்வளவு முன்னறிவிப்புகளை வைக்கின்ற போதும் வடக்கிலே கிழக்கிலே 30 வருடகால யுத்த பேரழிவிலிருந்து மீண்டு அந்த மக்களுடைய அபிவிருத்தியை முன்னெடுக்கின்ற போது இன ரீதியான வன்முறைகளை அவர்களுடைய வாய்களினால் முடிவதை நாங்கள் காண்கின்றோம். ரோஹிங்கிய முஸ்லீம்களுக்கு ஏற்பட்ட நிகழ்வினை உள ரீதியாக மக்கள் எடுத்து எம்புகின்ற போது தங்களுடைய வக்கிரத்தன்மைகளை வீதிகளிலே இறங்கி போராடுகின்றனர் என்பதை காண்கின்றோம். உங்களுக்கு தெரியும், திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையிலே கிண்ணியா என்கின்ற நகர பிரதேசம் கிட்டத்தட்ட ஒரு 11 சதுர கிலோமீட்டர்கள் 50,000 மக்களை பார்க்கின்ற ஒரு இடமாக இருக்கின்றது. 18 மாநகர சபைகள், 35 நகர சபைகள், 257 உள்ளூராட்சி மன்றங்களிலே ஆக கடைசியான நிலைமையிலே பொருளாதாரத்திலே கல்வியிலே கீழ்நோக்கி இருப்பதை நாங்கள் காண்கின்றோம். 98 ஜோன்கள் இந்த நாட்டிலே இருக்கின்ற கல்வி வலயங்களிலே ஆரம்ப கல்வியை நாங்கள் மிக குறைந்த அளவிலே ஆக 98 இடத்திலே எமது கிண்ணியா வலயம் இருக்கின்றது. இன்று கல்வியை மேம்படுத்த வேண்டும், பெண்களுடைய சிறுவர்களுடைய கல்வி மேம்பாட்டின் மூலமாகத்தான் நாங்கள் எங்களுடைய நிலையான வலுவா பொருளாதாரத்தை எங்களுடைய இதனை 2030 அடைந்து கொள்ள முடியும் என்று நாங்கள் பேசிக்கொண்டிருக்கின்றோம். 30 வருட காலமாக அகதிகளாக வாழ்ந்தவர்களை மீள்குடியேற்றாத சூழலை கண்டுகொண்டிருக்கின்றோம். எமது பிரதேசத்திலே 99 டாங்கிகளை வைத்திருக்கின்ற இயற்கையிலே அமையப்பெறவில்லை. அந்நிய ஆட்சியாளர்களால் ஆங்கிலேயர்களால் கொண்டு வரப்பட்ட அந்த எண்ணெய் டாங்குகளை சுத்திகரிப்பு நிலையங்களாக மாற்றுகின்ற போது அந்த மாவட்டத்தில் மட்டுமல்ல கிழக்கிலே இருக்கின்ற 10,000,000 இளைஞர்களுக்கு வேலைவாய்ப்பை வழங்க முடியும். அதே போன்று எங்களுடைய வணிக வாணிபத்துறை அமைச்சர் அவர்களால் முன்னெடுக்கப்படுகின்ற எங்களுடைய பிரதேசத்தினுடைய உப்பாறு பிரதேசத்திலே அந்த சிறுகை தொழில் பேட்டையை உருவாக்குகின்ற போது அங்கும் 5,000 மேற்பட்டோருக்கான வேலைவாய்ப்பை வழங்க முடியும். இன்று நாங்கள் GST பிளஸ் என்கின்ற விடயத்தை அடைந்த போது 200 மேற்பட்ட ஆடை தொழிற்சாலைகள் அண்மையிலே நாங்கள் வங்காளதேச சென்றிருந்த போது அங்கு இங்கிருக்கின்றவர்கள் அங்கு
முதலீடு
சீன தேசத்திற்கு சென்றிருந்தோம். அங்கு நவீன விவசாய முறைகளை நாங்கள் கண்டோம். இங்கு சொல்லுகின்றார்கள், நான் 10 ஏக்கர் வெள்ளாண்மை செய்கின்றேன் என்று அவர்கள் ஒரு 2 ஏக்கருக்குரிய நன்மையை கூட அவர்கள் அடைவதில்லை. விவசாயத்திலே நவீன தொழில்நுட்பங்கள் பயன்படுத்தப்படவில்லை. இதுதான் இந்த நாட்டிலே இருக்கின்ற ஏற்ற தாழ்வுகளுக்கு சமநிலை இன்மையை நாங்கள் காண்கின்றோம். ஒரு இன ரீதியாக, மொழி ரீதியாக, சமய ரீதியாக இந்த நாட்டிலே நாங்கள் மக்களை இனங்காண முடியாது. ஒரே தேசம், ஒரே மக்கள், இந்த மக்களுடைய பொருளாதார நவீன முறையிலே அபிவிருத்தி செய்யப்பட வேண்டும் என்கின்ற விடயத்திலே நாங்கள் எங்களுடைய கூடிய கவனங்களை செலுத்த வேண்டும். குடியேற்றப்படாதவர்கள்
Please wind up now.
Meal Kuriacha Pada Verhel, Mul Kuriacha Patu, Abraham Abitis Padabundum, or Numinum, Umba Numerangal, and Yemikapata, Aha Kurin the Numerangal in Kandrikindil, in the Neratile, in the Nilayana, Abibriti, Nokia, Pinatile, Tirimare, Mavatile, Adiharangal Kuika Pate, Kalan the Karangal, Mahana Savay, Adiharam, Tirumara Yundum Kuda. அது திருகோணமலைக்கு வெளியே மட்டக்களப் பம்பாரை மாவட்டத்துக்கு அதனுடைய அபிவிருத்தி பணிகள் கொண்டு செல்லப்பட்டது. கவர்னரும் அமைச்சர்களும் அங்கிருக்கின்ற முக்கியமான நிர்வாக செயல்பாடுகளும் திருமலையில் இருந்தும் கூட அந்த பிரதேசம் 13 உள்ளாட்சி மண்டலங்களையும் 11 டிஎஸ் டிவிஷன்களையும் கொண்டுள்ள அந்த பிரதேசம் பொருளாதாரத்திலே கல்வியிலே சுகாதாரத்திலே மிக மோசமான நிலையில் இருக்கின்றது. நடந்து முடிந்த டெங்கு நிலைமையிலே 24 பேர் திருகோணமலை மாவட்டத்திலே உயிரிழந்தபோது கிண்ணியா நகரசபையிலே 19 உயிர்களை காவு கொண்டது. மூதூர் பிரதேச சபையிலே 4 உறுப்பினர்களை காவு கொண்டது. காரணம் சுகாதார சீர்கேடு. இந்த நிலையிலே நான் கிண்ணியாவினுடைய நகர அபிவிருத்திக்காக எங்களுடைய அமைச்சர் அவர்களை அண்மையிலே 2018 மங்கள சமரவீர அவர்களிடம் எங்களுடைய அமைச்சரிடம் கூறியிருக்கின்றேன். 500 பில்லியன்களை இந்த வருகின்ற 18 ஆண்டில் ஒதுக்கி தந்து நமது நகர அபிவிருத்திக்கு நீங்கள் வழிகோள வேண்டும். இந்த நிலையான வலுவான பொருளாதார அபிவிருத்தியிலே நிலைபெறான அபிவிருத்தியிலே திலங்க சுமத்திப்பால் அவர்களுடைய தலைமையில் இருக்கின்ற 4 குழுக்களிலே நானும் ஒருவனாக இருக்கின்றேன். அது மட்டுமல்ல 17 இலக்குகளை நோக்கி செல்லுகின்ற இந்த விடயத்திலே கிண்ணியா நகர அபிவிருத்தியை முதன்மைப்படுத்தி இம்முறை 500 பில்லியன்களை வருகின்ற வரவு செலவு திட்டத்திலே தர வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
அந்த வாசுதி மீனான் கௌரவ் அரவிந்த் குமார் மந்திரிதுமா வினாடி பஹாய்.
தேங்க்யூ சார். ஐ வாஸ் டோல்ட் தட் ஐ எம் கிவன் 9 minutes, பட் இன் ஏ ரெடியூஸ் டு 5. தேங்க்யூ. இன்று நாங்கள் சூழல் சுற்றாடல் இயற்கை பாதுகாப்பு தொடர்பான ஒரு நிலையான அபிவிருத்தி தொடர்பான விவாதத்தில் கலந்து எங்களது கருத்துக்களை முன்வைத்துக் கொண்டிருக்கின்றோம். இன்று எமது நாட்டை பொறுத்தளவிலே இந்த நல்லாட்சியிலே நிலையான பாதுகாப்பு தொடர்பான சூழல் பாதுகாப்பு தொடர்பான பல்வேறு வழிவகைகளை நாங்கள் மேற்கொண்டு இருந்தாலும் கூட இயற்கை அனர்த்தம் காரணமாக நாங்கள் பல்வேறு வகையிலான துர்ப்பாக்கிய நிலைமைக்கு முகம் கொடுக்க வேண்டிய ஒரு நிலைமை ஏற்பட்டிருக்கின்றது. இன்று எமது நாட்டை எடுத்துக்கொண்டால் இது ஒரு சிறிய நாடு. இந்த சிறிய நாட்டிற்குள் பல்வேறு வகையான கால நிலை இருக்கின்றது. ஒருபுறம் எமது நாடு வறட்சியிலே நீர் இல்லாமல் வறட்சியின் ஊடாக முகம் கொடுக்கும் ஒரு நிலைமை. அதே வேளையில் வெள்ளம் அனர்த்தம் காரணமாக பல்வேறு துர்ப்பாக்கி நிலைமைக்கு முகம் கொடுக்கும் நிலைமை. இவை இடம்பெற்று கொண்டிருக்கும் அதே வேளையில் மண் சரிவு அபாயம் போன்ற இன்னும் பல இன்னல்களுக்கு முகம் கொடுக்க வேண்டிய ஒரு துர்ப்பாக்கி நிலைமையில் நாங்கள் இருக்கின்றோம். இருந்தாலும் கூட எமது நல்லாட்சி இவ்வாறான சூழ்நிலையிலும் கூட தனது சரியான செயல்பாடுகளின் ஊடாக இவற்றிற்கு முகம் கொடுக்கும் தன்மையை கொண்டிருப்பதை நான் இந்த உயரிய சபையிலே பெருமையோடு கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் இன்று இந்த சூழல் மாசடைவதற்கு அல்லது இயற்கை அனர்த்தம் ஏற்படுவதற்கு பல்வேறு காரணங்கள் இருக்கின்றது. இன்று இந்த நாட்டிலே பாருங்கள், நாங்கள் பல்வேறு புதிய கட்டிடங்கள் எழும்புவதை பார்க்கின்றோம், புதிய நிர்மாண பணிகள் மேற்கொள்வதை பார்க்கின்றோம். இவை அனைத்திற்கும் பல்வேறு திணைக்களங்களில் அனுமதி தேவை. ஆனால் அனுமதி அளித்தாலும் கூட இன்று உதாரணமாக 3 மாடி கட்டிடம் ஒன்றை எழுப்புவதற்கான அனுமதி வழங்கினாலும் கூட அவை 5 மாடி கட்டிடமாக மாறுகின்றது. 5 மாடி கட்டிடத்திற்கு அனுமதி வழங்கும் போது அது 7 அடுக்கு மாடி அல்லது 8 அடுக்கு மாடியாக மாறுகின்றது. இவ்வாறாக மாற்றங்கள் ஏற்படும் போது சட்டவிரோத செயல்பாடுகள் இடம்பெறும் போது இயற்கையாகவே அவை சூழலை மாசுபடுத்தும் அல்லது இந்த நிலையான அபிவிருத்தி நிலையான சூழல் பாதுகாப்புக்கு அது பங்கமாக மாறுகின்றது. ஆகவே இதிலே நாங்கள் கூடிய கவனம் செலுத்த வேண்டிய ஒரு காலகட்டத்தில் இருக்கின்றோம். இவ்வாறு இயற்கை அனர்த்தங்களுக்கு நாங்கள் இதுவரை காலமும் முகம் கொடுத்தது போதும். ஆகவே இதிலே நாங்கள் கவனம் செலுத்தி அதனை தடுத்து நிறுத்துவதிலே நாங்கள் அதிக அக்கறை காண்பிக்க வேண்டும் என்பது எனது கருத்தாக இருக்கின்றது. அது மாத்திரமல்ல, இன்று எந்த காலத்திலும் இல்லாத வகையிலே, எப்பொழுதும் இல்லாத வகையிலே டெங்கு என்ற அந்த பயங்கர நோய்க்கு முகம் கொடுக்க வேண்டிய ஒரு துருப்பாக்கி நிலைமை ஏற்பட்டிருக்கின்றது. இந்த டெங்கு நோயின் காரணமாக நூற்றுக்கணக்கானவர்கள் மரணிப்பதும் ஆயிரக்கணக்கானவர்கள் பாதிப்புக்கு உள்ளாவதையும் நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. இது இந்த நாட்டிலே அனைத்து பிரதேசங்களையும் இன்று வாட்டி வதைக்கும் ஒரு நோயாக மாறிப்போயிருக்கின்றது. இதற்கு நான் பிரயோகப்படுத்தும் தோட்டப்புறங்கள் மதுரை மாவட்டம் கூட விதிவிலக்கல்ல. மதுரை மாவட்டத்திலும் இவ்வாறான டெங்கு நோயின் காரணமாக மரணித்தவர்களின் எண்ணிக்கை மிக அதிகமாக இருக்கின்றது. பள்ளி மாணவர்கள், இளம் வயதினர், முதியோர்கள் என்று எவ்வித பாரபட்சம் இல்லாமல் இந்த நோயின் தாக்கத்துக்கு உள்ளாகி இருப்பதை நாங்கள் பார்த்து வருகின்றோம். ஆனால் எமது கௌரவ சுகாதார அமைச்சர் இந்த வகையிலே இந்த விடயத்திலே அதிக அக்கறை காட்டி இந்த டெங்கு நோயை முற்றாக ஒழிக்க வேண்டும் என்ற நிலைப்பாட்டிலே இருப்பதன் காரணமாக நாங்கள் ஆறுதல் அடைய முடியும். எதிர்வரும் காலங்களிலே இந்த நோய்க்கு ஒரு முற்றுப்புள்ளி நிரந்தரமாக கிடைக்கும் என்று நாங்கள் நம்ப முடியும். ஆனால் அதே நேரத்தில் நான் பிரயோகப்படுத்தும் மதுரை மாவட்டத்திலே தோட்டங்கள் மிக அதிகமாக இருக்கின்றது. உங்களுக்கு தெரியும், தோட்டங்களிலே குடியிருப்புகள், தனித்தனி வீடுகள் என்ற நிலைமையில் இல்லாமல் ஒட்டுமொத்தமாக லயனறைகள் என்ற வகையிலே தோட்டப்புறங்களிலே வீடுகள், குடியிருப்புகள் அமைக்கப்பட்டிருக்கின்றது. ஒரு லயனறையிலே ஒரு லயன் அறையிலே சுமார் 40-50 குடும்பங்கள் ஒன்றாக வாழும் நிலைமை இருக்கின்றது. இந்த லயன் அறங்களுக்கு சொந்தக்காரர்கள் தோட்ட நிர்வாகங்கள், இவக்கு சொந்தம் கொண்டாடுகின்றார்கள் தோட்ட நிர்வாகிகள். ஆனால் ஒரு அடியேனும் அந்த லயத்தை அல்லது தங்களது வசிப்பிடத்தை திருத்தம் செய்வதென்றால் அதற்கு அனுமதி அளிப்பதில்லை. இது எமது சொந்தம் என்று சொல்லுகின்றது நிர்வாகம். ஆனால் அதற்கான திருத்த பணிகளை மேற்கொள்வதில்லை. இன்று லயனறைகளை பொறுத்தளவிலே உங்களுக்கு தெரியும், நீண்ட கான்கள் அமைக்கப்பட்டிருக்கின்றது. இந்த கான்கள் அனைத்தும் தூர்ந்து போயிருக்கின்றது. இவை அனைத்தும் திருத்தப்பட வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. அங்கே மழைக்காலங்களிலே தண்ணி தேங்கி நிற்கும் ஒரு நிலைமை இருக்கின்றது. இவற்றை திருத்தினால் மாத்திரம்தான் தண்ணீர் வழிந்தோடக்கூடிய ஒரு நிலைமை இருக்கின்றது. அவ்வாறு நிலைமையிலே காவல் நிலையத்தினரோ அல்லது பொது சுகாதார பதிசரதகரோ இவ்வாறு தோட்டங்களுக்கு விஜயம் செய்யும் போது அங்கே இருக்கும் அப்பாவி குடிமக்கள் இதற்காக தண்டனை அனுபவிக்க வேண்டிய ஒரு நிலைமை ஏற்படுகின்றது. தோட்ட நிர்வாகங்கள் திருத்தாதன் காரணமாகத்தான் அங்கே நீர் தேங்கி இருப்பதை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே தோட்ட நிர்வாகங்கள் தான் இதற்கு முகம் கொடுக்க வேண்டும். இவ்வாறு தண்டனை அனுபவிக்க வேண்டியவர்கள் தோட்ட நிர்வாகிகளை ஒழிய தோட்ட நிர்வாகிகளை ஒழிய அங்கே குடியிருக்கும் சாதாரண மக்கள் அல்ல, இளைப்பாரிய தம்பதிகள் இருக்கின்றார்கள். எவ்வித வருமானமும் இல்லாத ஒவ்வொரு வீட்டுகளிலே குடியிருக்கின்றார்கள். அவர்களுக்கு கூட பெருமளவிலான தண்டப்பணம் அறவிடப்படுகின்றது. அவர்கள் நீதிமன்றம் கொண்டு செல்லப்படுகின்றார்கள். ஆகவே நீதிமன்றத்திற்கு கொண்டு செல்லப்பட வேண்டியவர்கள் தோட்ட அதிகாரிகளையே ஒழிய தோட்டத்திலே அங்கே எவ்வித திருத்த பணிகளும் மேற்கொள்ளப்படாமல் அனாதைகளாக இருக்கும் இந்த முதியோர்களும் அங்கே இருக்கும் தொழிலாளர்கள் அல்ல என்பதை நான் இந்த உயரிய சபையிலே கூறிக்கொள்ள விரும்புகிறேன். ஆகவே தோட்டங்களிலே இடம்பெறும் இவ்வாறான அவல நிலைக்கு தோட்ட நிர்வாகிகள் தான் பொறுப்பு கூற வேண்டுமே ஒழிய தோட்ட நிர்வாகிகள் தான் நீதிமன்றத்திற்கு கொண்டு செல்லப்பட வேண்டும் என்பதே ஒழிய தோட்ட நிர்வாகிகள் தான் தண்டப்பணத்தை கட்ட வேண்டும் என்பதை ஒழிய அங்கே இருக்கும் அப்பாவி தொழிலாளர்கள் அல்ல என்பதை இந்த உயரிய சபையிலே கூறி விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ வெரி மச்.